අයිබෝවන් ආදරණය දුව පුතේ, අදත් අපි ඔබ සමග එකතු වෙන්නේ රුගුරු ගෙදර රුහුණු ගුවන්විදුලි වැඩසටහනින්. බලන්න එක දකුණු බලත් අධ්‍යාපනයෙන් වෙන්නේ සංවිධානය කරන්නේ ආන්නේ වැඩසටහනේ තවත් පාඩමක් සමගින් තමයි අපි එකතු වෙන්නේ. නැයිදර් පෙර විදියටම දුවල පුතාලා පොතක් පෑනක් අරගෙන පෙළපොතත් ඒ අසලින් තියාගෙන ගොඩනැගින් වාඩි වෙන්නකෝ. පාඩම අසානේ පොඩි ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒක නිසා හොඳට මේ පාඩමට සවන් දෙන්න. ඉතින් දුවේ පුතේ, මේ පාඩමෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ ඉදිකිරීම සඳහා යොදා ගන්නා දැවවල තියෙන ගුණාංග සහ ඒ දෝෂ පිළිබඳව තමයි. ඉතින් එහෙනම් අපි පාඩම් පටන් ගනිමු නේද? ඉතින් දුවේ පුතේ, අපි දෙවන පාඩමෙන් ඉගෙන ගත්තනේ ඉදිකිරීම සඳහා යොදා ගන්නා ද්‍රව්‍යවල තියෙන ගුණාංග ගැන. අපි දැන් බලමු ඉදිකිරීම සඳහා යොදා ගන්නා දැවවල ඇති ගුණාංග හා එහි දෝෂ ගැන. දැව ගඩොල් කොන් හා කොන්ක්‍රීට් ඇතුළු බොහෝ දේ නූතන ඉදිකිරීම සඳහා භාවිතා කරනවා. මේ අතරින් දැව හා ගඩොල් තරණ ඉදිකිරීම සඳහා යොදාගත් බව අපට දැකගත හැක. උදාහරණයක් විදිහට ලෝවා මහාපාය, ඇම්බැක්කේ දේවාලය, අභයගිරි දාගැව, මිරිස වැටි දාගැව ආදී ඉදිකිරීම් ගැන සිතා බලන්න. තවද නූතන ඉදිකිරීම් සඳහා දැව හා ගඩොල් යොදා ගැනීම සිදුවෙනවා. එහෙත් සකස් කර ගැනීමේ පහසුව, අවශ්‍ය හැඩයට නිර්මාණය කර ගැනීමේ හැකියාව හා අවශ්‍ය ගුණ ලබා ගැනීමේ හැකියාව ආදී කරුණු ඇති බැවින් කොන්ක්‍රීට් හා කොන්ක්‍රීට් ආශ්‍රිත නිෂ්පාදන ඉදිකිරීම් සඳහා දැන් බහුලව යොදා ගන්නා බව ඔබ දන්නවනේ. ඉදිකිරීම් කටු සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය කොපමණ හොඳ තත්ත්වයෙන් තිබුණත් ඒවායේ යම් යම් දෝෂ හට ගැනීමේ හැකියාව ඇති බව ඔබලා දන්නවා නේද දුවේ පුතේ? ඉතින් මෙම දෝෂ සහිත තත්ත්වයන් ඇති ද්‍රව්‍ය භාවිතයට ගෙන ඉදිකිරීම් කළොත් එම ඉදිකිරීම් වල පැවතිය යුතු ගුණාංග හා තත්ත්වයන් දුර්වල වෙනවා නේද? එම නිසා එම දෝෂ හා දුර්වලතා නැති ද්‍රව්‍ය භාවිතා කිරීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් දුවේ පුතේ, දැන් අපි බලමු දැව ගැන පොඩ්ඩක් කතා කරලා. වනාන්තරවල සහ අපියවට ඇති පරිසරයේ තියෙන ගස් කපලා ඒවා ඉරලා තමයි මේ දැව සකස් කරගන්නේ. මේ ස්වාභාවික දැව කියන්නේ අන්න එහෙම ඒ සකස් කරගන්න දැවවලට. තවද මීට අමතරව යම් යම් දැව කොටස් හා ඉවතලන දැව කොටස් යන්ත්‍රානුසාරයෙන් සකස් කළ දැව කෘත්‍රිම දැව ලෙස හඳුන්වන්න පුළුවන්. අපි කෘත්‍රිම දැව ගැන පසුව කතා කරනවා පාඩම මැද්දදී. ඒක නිසා ඊට අපි දැන් දුවේ පුතේ ස්වාභාවික දැවවල ඇති ගුණාංග ගැන කතා කරමු. එනම් එම ගුණාංග තමයි ශක්තිය, කල් පැවැත්ම, දැඩි බව, නැමෙන සුළු බව, අලංකාරය ගැන සිත්තද ගන්නා බව, කම්පන ටොරුදීමේ ආදී ගුණාංග අපට දැකගත හැක. දැන් අපි මේ ගුණාංග ගැන වෙන වෙනම සාකච්ඡා කරලා බලමු. ශක්තිය ගැන මොකද්ද කියලා. දැවවලට ආතන්න ප්‍රත්‍යාවලය හා සම්පීර්ණ ප්‍රත්‍යාවලට ඔරතු දීමේ හැකියාවක් තියෙනවා. දැව විශේෂ අනුව එහි ශක්තිය විවිධයි. තද දැව හා මෘදු වශයෙන් දැව විශේෂ දෙකක් පවතිනවා. ඉදිකිරීම් කටයුතුදී මෙම දැව වර්ග දෙකම භාවිතා කරයි. ආතන් ප්‍රත්‍යාවල හා සම්පීන ප්‍රත්‍යාවට රොතු දීමේ ශක්තිය ඇති බැවින් දැව අපි වහල කර්මාන්තය ගැන වහල් බාල්ක සඳහාත් එනට යොදා ගන්නවා. එහි තවත් උදාහරණයක් තමයි සාමාන්‍යයෙන් දැව භාවිතා කරලා වාහන සෑදීමේදී මේ දැවල ශක්තිය, ඒ කියන්නේ ශක්තිය භාවිතා කරලා අපි දැව බොඩි සකස් කරගෙන තියෙනවා. ඊළඟට අපි බලමු තද දැවලට උදාහරණ තමයි නා, කෝන්, මිල්ල, බුරුත, මී ආදී දැව. මුදු දැව සඳහා උදාහරණ තමයි ඇල්බීසියා, රබර්, තෙලඹු, වල්සපු ආදිය. අපට පෙන්වා දෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු දැවවල කල්පයාත්ම ගැන. කාලගුණික හා දේශගුණික විපර්යාස වලට ඔරොත්තු දීමේ හැකියාව තමයි දුවේ පුතේ දැවවල කල්පයාත්ම ලෙස කියන්නේ. තවද දිලිර හා බැක්ටීරියා කෘමි උදුරට ගොදුරු වීමේ අඩු අවධානමක් ඇති දැව කල්පවතින බව අපිට පෙන්වා දෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස දළදා මාලිගාවට යොදා ඇති වහලෙලි, ඇම්බැක්කේ දේවාලයේ ඇති වහලෙලි හා පුරාණ රජදවස ඉදිකර ඇති විහාර සහ දේවාලවල උළුහා ජනෙල් අදටත් අපට හොඳට දැක බලා ගන්න පුළුවන්. ඊළඟ ගුණාංගය තමයි නැමෙන සුළු බව. දැවයකට බරක් යෙදීම මගින් එහි නැමීම හා ඇඹරීම සිදුවේ. එහෙත් එම බර ඉවත් කිරීම තුළදී දැවේ යථා තත්ත්වයට පත්වීමේ ගුණය තමයි දරුවනේ මේ නමින් හැඳින්වෙන්නේ. මෙම විශේෂ ගුණය දැවේ ඇති ප්‍රස්ථාත්තතා ගුණය ලෙස හැඳින්නේ. දැවේ මාංශය ඇති කෙඳිවල ස්වභාවය අනුව මෙම තත්ත්වයන් වෙනස් වෙනවා. මේ සඳහා හොඳම උදාහරණය තමයි පුතේ කත් ලී, ඒ කියන්නේ කදක් සකස් කිරීමේදී භාවිතා කරන ලීය. මෙන්න මේ දැවයට මේ කල්ප නැමෙන සුළු බව උපරිමයෙන්ම තියෙනවා. ඊළඟට අපි බලමු ඊළඟ ගුණාංගය වන දැඩි බව ගැන. සමහර දැවවල ඇති මාංශයේ තද බව හේතුවෙන් එම දැව කැපීම, සීරීම හා විදීම යන දෑ කිරීමට ඉතාමත් අපහසුයි. එම දැව ගෙවීමට ප්‍රතිරෝධයක් දක්වන උදාහරණයක් විදිහට නා, දොඹ, පලු, මී වැනි ශාක වලින් ලබා ගන්නා දැව අපිට පෙන්වා දෙන්න පුළුවන්. ප්‍රායෝගිකව මෙම தත්ත්වය උපයෝග කර ගන්නා තනක් තමයි දුවේ පුතේ ගොම් කරත්ත වල තියෙන තිරිංග. ඒ සඳහා අපි යොදාගන්නේ දොඹලීය. දැන් අපි බලමු අලංකාරය ගැන, ගුණාංගය ගැන. දැවවල පවතින වර්ණ වෙනස්කම් මෙන්ම වාර්ෂික වැඩිීමේ වෙනස්කම් නිසා නිර්මාණය වන වෛරම මගින් දැවයට අලංකාරයක් ලබා දෙනවා. මෙම නිසා විවිධ විශේෂ වූ දැව වර්ගවලට විවිධාකාර වෛරම් අපිට පේන්න තියෙනවා. උදාහරණයක් විදිහට තේක, කොස්, බුරුත, නැදුම් වගේ ගස් වලින් ලබා ගන්නා ලෑලි විවිධ වර්ණ හා විවිධ වෛරම් අපිට දැක ගන්න පුළුවන්. මෙම නිසා මෙම ලක්ෂණය ප්‍රායෝගිකව අපි අලංකාර ගෘහභාණ්ඩ සඳහා දොරවල් දණිල් සකස් කිරීම සඳහාත් යොදා ගන්නවා. තවත් මේ ගැන කතා කරනවා නම් කොස් ලෑලි වලට අපිට කහපාට වෛරමකුත්, තේක්ක ලෑලි වලට චොක්ලට් පාට වෛරමකුත් අපිට ලැබෙනවා. දැන් අපි ඊළඟ ගුණාංගය තමයි කම්පණයට ඔරොත්තු දීමේ ගුණය ගැන. ඒ ගැන කතා කරලා බලමු. දැව කම්පණය නිසා ඇතිවන වික්‍රියාවට ඔරොත්තු දීමේ හැකියාව තමයි දුවේ පුතේ මෙම ගුණය ලෙස කියන්නේ. මෙම ගුණය දැවවලට ඇති බැවින් විවිධ ඉදිකිරීම් සඳහාත් විවිධ වර්ගයේ දැව භාවිතා කරනවා. මෙම ගුණය ප්‍රායෝගිකව යොදා ගන්නා අවස්ථාවක් තමයි දුවේ පුතේ වහලවලට ගහන තලං නැත්නම් ආතතික කියන්නේ. ආදරණීය දුවේ පුතේ, දැන් අපි දැව ගැන තවදුරටත් කතා කරමු. එනම් සාභාවිකව දැව ලබා ගන්නා ශාක ගැන සැලකීමේදී ශාක වර්ග 200ක් විතර ලංකාවේ දැව සහ දර සඳහා භාවිතා කරනවා. මෙම දැව ශාක වර්ධනය වන ක්‍රමය හා කඳේ බාහිර හා අභ්‍යන්තර ස්වરૂපය අනුව වර්ග කරන්න පුළුවන්. ඔබ දන්නවා දේ බව. අපි දැන් ඒ ගැන ටිකක් කතා කරමු. ශාක වර්ග දෙකක් තියෙනවා. ඒවා නම් ඒක බීජපත්‍ර සහ ශාක සහ ද්විබීජපත්‍ර ශාක කියලා නම් කරන්න පුළුවන්. අපි ඒ අතරින් දැන් කතා කරමු බලන්න ඒක බීජ ශාක පත්‍ර මොනවද කියලා. ඒක බීජ ශාක පත්‍ර කුවර සහිතව නැත්තම් බොඩේ සහිතව වැඩෙනවා. මෙම ශාක කඳන් පිටතට නොවැඩෙන අතර ඇතුළතින් වැඩි මේරීම සිදු වෙනවා. අරටුව පිටත සිට ඇතුළට වර්ධනය වන බැවින් මෙම ශාක අන්තර් උද්දික ශාක ලෙස නම් කර ඇති බව දන්නවාද? මේ සඳහා දැව මගෙන මෙම දැවවල ප්‍රධාන කොටස තමයි අරටුව. දුවේ පුතේ, දැන් අපි බලමු ඒක බීජ ශාකයක බාහිරව හඳුනාගන්නේ කෙසේද කියලා. එනම් අතුන බෙදෙන ඍජු කඳක් වීම පළවෙනි එක. ඊළඟට පාත්‍ර පටුව හා දික්ව පිහිටීම, පත්‍ර නාරටි සමාන්තරව පිහිටීම, බීජයේ බීජ පත්‍ර පියලි එකකින් යුක්ත වීම, මල් හා පෙති පිහිටා ඇත්තේ තුනේ බැගින් හරි තුනේ ගුණාකාර බැගින් වීම. ඊළඟට තන්තු මුල් වගේ තමයි තද පොළොවට සම්බන්ධ වන අතර මේ ශාකවලට මුදුන් මුලක් දක්නට ලැබෙන්නේ නැහැ. දැවවලට අමතරව මෙම ශාකවල වටිනාකමක් තමයි දුවේ පුතේ ඉවුරු ඛාදනය වැළැක්වීම සඳහා ආවරණ භෝගයක් ලෙසද මෙම ශාක වගා කරනවා. ඒක විජපත්‍ර ශාක සඳහා උදාහරණ කීපයක් මම කිව්වොත් බලාට ඒව තමයි දුවේ පුතේ තල්, පොල්, පුවක්, කිතුල් ආදී දැව. දැන් අපි කතා කරලා බලමු දුවේ පුතේ දිවිජපත්‍ර ශාක ගැන. ඒක බීජපත්‍ර ශාක නොවන සියල්ලම දිවිජපත්‍ර ශාක ලෙස තමයි නම් කරලා තියෙන්නේ. මේ කඳ ඇතුළත සිට පිටත මේරීම සිදුවෙනවා. එම නිසා මෙම ශාක බහිර්වෘත්තික ශාක ලෙස නම් කරලා තියෙනවා. තවද මෙම වර්ගයේ ශාකවල කඳන් විශාලව වැඩෙන අතර ඍතුවෙන් ඍතුව මෙම වැඩෙන කොටස් ශාකයේ මාංශය ලෙස හඳුන්වලා තියෙනවා. මාංශය වර්ෂයෙන් වර්ෂයට මෝරමින් අරටුව බවට තමයි පත් වෙන්නේ. මේ අරටුවේ අපට වාර්ෂික වලලු හොඳින් බලා ගන්න පුළුවන් කැපුම් නැත්තියක් දිහා හොඳට බලා ඉන්නකොට. තවද දරුවනේ දෑවල ශක්තිමත් භාවය පදනම් කර ගනිමින් ඒවා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒක තමයි තද දැව හා මුදු දැව කියන්නේ. අපි දැන් ඒ ගැන ටිකක් කතා කරලා බලමුකෝ. මුදු දැවවලට උදාහරණ තමයි පුතේ ලුණු මිදිල්ල, ගැන වල් කොහොඹ, ඇල්බීසියා, වල් සප්පු ආදිය වර්ග කීපයක්. මෙම දැව වර්ග භාවිතා කරනවා තාවකාලික ඉදිකිරීම වැඩ සඳහා. එනම් කොන්ක්‍රීට් හැඩයම්, මුක්කු, පලක්, පලාංචි වගේ දේවල්. දැන් අපි බලමු දුවේ පුතේ තද දැව වර්ග ගැන පොඩ්ඩක් විමසලා. තද දැවවලට උදාහරණ තමයි පලු, නැදුම්, බුරුත, තේක්ක, හල්මිල්ල, කොස් ආදී දැව වර්ග කීපයක් අපට පෙන්වා දෙන්න පුළුවන්. මෙම දැව වර්ග විවිධ ස්ථිර ඉදිකිරීම් සඳහා යොදා ගන්නවා. උදාහරණ ලෙස පරාල, බාල්ක, වහල් වැඩ සඳහා යොදා ගන්නවා. ඊළඟට දොරවල් ජනෙල් සකස් කරන්න යොදා ගන්නවා. දැන් බලමු දුවේ පුතේ දිවිජපත්‍ර ශාකයක දක්නට ලැබෙන බාහිර ලක්ෂණ මොනවද කියලා. ප්‍රධාන කඳේ අතු බෙදීම, පළල් පත්‍ර හෝ ඉති සහිත සිහින් පත්‍ර පිහිටීම, පත්‍ර නාරටි දැලක ආකාරයෙන් යුක්ත වීම, පත්‍රයේ බීජ පීලි දෙකකින් යුක්ත වීම, කඳේ ඇටුවම දක්නට ලැබෙනවා, මූල පද්ධතිය මුදුන් මුලකින් යුක්ත වෙනවා, මල් හෝ පෙති හතරක් නැත්නම් පහක් හෝ එම සංඛ්‍යාවල ගුණාකාරවලින් දක්නට ලැබෙනවා. දැන් අපි බලමු දුවේ පුතේ දිවිජපත්‍ර ශාක කඳක හරස් කඩක දක්නට ලැබෙන ಜಾති මොනවද කියලා. කන්දක නෙත්‍ය අධ්‍යා හොඳට නිරීක්ෂණය කළාම මේ දේ හොඳට බලා ගන්න පුළුවන්. දැන් අපි ඒ ගැන කතා කරමු. ඒ මොනවද කියලා. පිටතින්ම තියෙන්නේ පිටපොත්ත. අපි මේකට සිවිය කියලා කියනවා. ඊළඟට තියෙන්නේ ඇතුල් පොත්ත. ඊට යටින් තමයි දියපට්ටිය පිටලා තියෙන්නේ. දියපට්ටියට යටින් එළය තියෙනවා. එළය කියන්නේ දුවේ පුතේ කඳේ නොමේරු කොටසට කියන තවත් නමක් තමයි. එළයට යටින් තමයි පුතේ දුවේ කඳේ අරටුව තියෙන්නේ. අරටුව කියන්නේ කඳේ මෝරපුම කොටස. අරටුව දිහා බැලුවහම අරටුවේ මේ ලක්ෂණ අපිට දැක ගන්න පුළුවන්. ඒවත් තමයි ඉරිමදේ, වාර්ෂික වලලු, මජ්ජා කිරණ වගේ ජාති. මේ සඳහා රූපතරක් ඇඳලා විස්තර කරලා තියෙනවා ඔබේ පෙළපොතේ 30 වෙනි පිටුවේ. ඒක චුට්ටක් පස්සේදී බලන්න. දැන් අපි ඔයාලට මේ දැවල වගන්නේ කැලයෙන් සහ පරිසරය ඇති ගස් කපා ගැනීමෙන්නේ. එයින් පරිසරයට හානියක් වෙනවා. මෙන්න මේ හානිය තරමක් දුරට අඩු කරගන්න බුරුල් දැව හා ඉවතලන දැව කොටස් භාවිතා කළා දුවේ පුතේ හදනවා මොනවද? කර්මාන්ත ශාලාවල කෘතිම දැව කියලා වර්ගයක්. එතකොට මෙම ද්‍රව්‍ය කීපයක් අපි බලමුකෝ. ඒවා නම් කෘතිම දැව වර්ග කීපයක් අපි බලමුකෝ. තුනී ලෑලි, කියන්නේ ප්ලයිවුඩ්, ආශ්‍රිත ලෑලි, ලැමිනේටඩ් බෝඩ්, බ්ලොක් බෝඩ්, චීප් බෝඩ්, හාඩ් බෝඩ්, MDF බෝඩ් ආදී දැව කෘත්‍රිම දැවද අපිට වෙළඳ පොලෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ තවත් විශේෂ කාරණයක් තමයි මොකක් දන්නවද? ඒ තමයි දුවේ පුතේ බොහෝ ඉදිකිරීම සඳහා වැඩිපුරම භාවිතා කරන්නේ දිවිජපත්‍ර ශාකවලින් ලබා ගන්න දැව කඳන්. ඉතින් දැව වර්ග. ඒක නිසා අපි වැඩිය කතා කරන්නේ දිවිජපත්‍ර ශාකවල දැව ගැන තමයි. අපි ඊළඟ පියවර විදියට සලකලා බලමු දුවේ පුතේ දැව වර්ගීකරණය කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ දුවේ පුතේ අවශ්‍ය අවස්ථා අනුව දැව වර්ගය කරන ක්‍රමකිීපයක් හඳුන්වලදීලා තියෙනවා. ඒව තමයි උද්භිද විද්‍යාත්මක වර්ගීකරණය, ඊළඟ එක තමයි දැව භාවිතය අනුව වර්ගීකරණය, දැවල ආනමන ප්‍රපලතාවය අනුවත් වර්ගීකරණය ක්‍රමයක් තියෙනවා, ඊළඟට පැවැත්ම අනුව වර්ගීකරණය, ඊළඟට දැව හඳුනා ගැනීමේ ලක්ෂණ අනුව වර්ගීකරණය, හා රාජ්‍ය දැව සංස්ථාය වර්ගීකරණය කියලා වර්ග කිරීම කරලා තියෙනවා. ඊළඟට දූපතේ අපි බලමු දැව ප්‍රවාහන බලපත්‍රයක් සකස් කරන අවශ්‍ය නැහැ කියලා. ඒ සඳහා භාවිතා කරන්නේ රාජ්‍ය දැව සංස්ථාවේ දැව වර්ගීකරණය කියලා දන්නවාද? එහෙමනම් අපි ඒකන පොඩ්ඩක් වැඩියෙන් විමසලා බලමු. රාජ්‍ය දැව සංස්ථාවේ වර්ගීකරණය වෙන මෙහෙමයි කරලා තියෙන්නේ. ජනප්‍රියතාවය, කල් පැවැත්ම, හිඟේ යන සුවිශේෂ කරුණු අනුව ඒවාට වටිනාකමක් දීලා තියෙනවා. මෙම වර්ගීකරණය ශ්‍රේණි 8කට බෙදා වෙන් කර තියෙනවා. එකක් තමයි සුඛෝපභෝගී සුපිරි සුඛෝපභෝගී පන්තිය, දෙවැනි එක සුඛෝපභෝගී පන්තිය, තුන්වැනි එක විශේෂ ඉහළ පන්තිය, හතරවැනි එක විශේෂ පන්තිය, පස්වැනි එක පළමු පන්තිය, හයවැනි එක දෙවන පන්තිය, හත්වැනි එක තුන්වන පන්තිය, අටවැනි එක තුන්වන පහළ පන්තිය. දැන් අපි බලමු මේ විවිධ දැව විශේෂ හායවා යොදා ගැනීම් කීපයක් මොනවද කියලා. අපි දන්නවා නැදුම් තේක්ක වගේවා ගෘහභාණ්ඩ හදන්න ගන්නවා, බුරුත කොස් වගේවා දොරජනෙල් ඉදි කරන්න ගන්නවා, කරුවල කියන දැවය ඉත අනර්ග ගෘහභාණ්ඩ හා කැටයම් බෙර සඳහා යොදා ගන්නවා, වල්දෙල් සහ දොඹ කියන දැව වර්ග ඔරුපාරු සහ ගොඩනැගිලි කිරීමට යොදා ගන්නවා, ඊළඟට ගිනිසපු වගේ ජාති වරියඹුල ඇලි ළමා මේස වගේ වැඩවලට යොදා ගන්නවා. දැන් දුවේපති අපි දැන් දැව ගැන කතා කරන්නේ, අපි දැව දෝෂ ගැනත් පොඩ්ඩක් කතා කරමු. දැව කතාක් ඉරල් සකස් කරලා ගත්තාම දැවල විවිධ දුර්වලතා අපිට දක්නට ලැබෙනවා. දැවක ඇති එම දුර්වලතා තමයි දැව දෝෂ කියන්නේ. ඉතින් දුවේපුතේ දැව දෝෂ සහිත දැව යොදාගෙන සකස් කරලද භාණ්ඩවලට වටිනාකමක් අඩුයි, ඒ වගේම කල්පවතින තත්ත්වයක් අඩුයි. අපි ඒක නිසා දැව දෝෂ ටිකක් කතා කරලා බලමු. ඒවා නම් කොස්ස, එන ඇටුවම, පළුද්ද, පළුදු වර්ග හතරක් තියෙනවා, එනම් අරටු පළුද්ද, වට පළුද්ද, තරු පළුද්ද, අඩවට පළුද්ද කියලා. ගැටය, ගැට වර්ග දෙකක් තියෙනවා, ඒවා නම් මල ගැටය, බඳ ගැටය, ඊට අමතරව දිරුම, ඇඹරුම, එලය, ඉරිමදය, හරඬුව, මැලියම් සහ නහර කියලා දැව වර්ග තියෙනවා, දැව දෝෂ කීපයක් තියෙනවා. අපි දන්න කොස්ස කියන්නේ ගහේ අරටුව හැදෙන වෙලාවේ සුළඟට ඇඹරීම නිසා හටගන්නා තත්ත්වයක්. ඇටුවම කියන්නේ වේ පුතේ කඳේ මුල හරිය රවුම් භාවය වෙනස් වෙලා පොඩි පොඩි පහළට එන නෙරුම් හට ගැනීම. විශේෂයෙන් මේක තියෙනවා නාගස්වල අපිට දකින්න පුළුවන්. මේ වෙන චිත්‍රයක් තියෙනවා මේ පෙළ පොතේ 35 වෙනි පිටුවේ. ඊළඟට පළුද්ද. පළුද්ද කියන්නේ දැව කඳේ විවිධ පිපිරීම් හටගෙන ඇති බව අපිට තියෙන මේ සඳහා. මේක දැව නෙත්තියක් බැලුවහම, කඳක නෙත්තියක් බැලුවහම අපිට හොඳට පේන්න තියෙනවා. ඊළඟට දුවේ පුතේ ඊළඟ දෝෂ අපි ගැටය. ගැටය කියන්නේ සාමාන්‍යයෙන් ගසක අත්තක ආසන්නයේ තියෙන දැව දෝෂයක්. ඊළඟට එලය. එලය කියන්නේ දුවේ පුතේ කඳක නොමේරු කොටස. මේ කොටස හැදු අරගෙන යම් ඉදිකිරීමක් හෝ භාණ්ඩයක් නිෂ්පාදනය කළොත් ඒක පැවැත්ම ඉතාමත් අඩුයි. දරුවනේ අපි දැන් බලමු ඉරුණඳ දැව ක්‍රමවත්ව ගබඩා නොකිරීම නිසා ඇතිවන දෝෂ. එහෙනම් ඇද ගැසීම, ඇඹරීම්, පෙරලීම් වගේ දෝෂ අපිට දැකගන්න පුළුවන්. මෙම දෝෂ සහිත දැව භාවිතා කරලා නිර්මාණ කළොත් ඒවා දෝෂ සහිත, කියන්නේ දොරක් එහෙම උරුවස්සක් හැදුවොත් අපිට ඒක ඉතාම බලපානවා දොර සවි කිරීමේදී. ඉතින් දුවේපති අපි දැන් දැව ගැන කතා කරානේ, තවදුරටත් දැව ගැන කතා කරනවා නම් දැවේ ඉරාගත් විගස දැව භාණ්ඩ නිෂ්පාදනය කළොත් ඒවයිත් විවිධ දෝෂ හටගන්න පුළුවන්. එහෙනම් ඉරණ ලද දැව එම දෝෂ නැතුව සකස් කරගන්න අපි භාවිතා කරන ක්‍රමය තමයි පුතේ දැව පදම් කිරීම. දැව පදම් කරන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි පවණේ පදම් කිරීම, ඊළඟ තමයි කෘතිම පදම් කිරීම, නැත්තම් පෝරණයේ පදම් කිරීම, ඊළඟ එක තමයි දුවේ පුතේ මිශ්‍ර පදම් කිරීම. අපි ඊළඟට බලමු දැව පදම් කිරස අපිට ඇතිවෙන වාසි මොනෝද කියලා. දැවල අනවශ්‍ය පරිවත් වෙලා තියෙනවා, ප්‍රමාණවත් ශක්තිය වර්ධනය වෙලා තියෙනවා, වැඩකිරීමේ හැකියාව වැඩි වෙලා තියෙනවා, පළදිවීම හා පුපුරායෑම් වලදී නිඩකඩ අඩු වෙලා තියෙනවා, පවත්නා ආයු කාලය ඉහළ යාම වගේ ප්‍රතිඵල අපිට ලැබෙනවා. ඉතින් දිව්‍යපදයේ පදම් කළ දව සංරක්ෂණය කරේ නැති වුණොත් අපිට ආර්ථික අවාසියක් සිදු වෙනවා. එහෙනම් අපි බලමු එම දව සංරක්ෂණය කරන්නේ කොහොමද කියලා. ඒ සඳහා ක්‍රම දෙකක් භාවිතා කරනවා අපි. එකක් තමයි රසායනික ද්‍රව්‍ය භාවිතය, අනිත් එක තමයි සාම්ප්‍රදායික ක්‍රම භාවිතය. ඉතින් දිව්‍යපදයේ අපි නැවතත් දවසක හම්බ වෙන බලාපොරොත්තු වෙන මම ඔයාලන්ට පොඩි පැවරුමක් දෙනවා ඒක කරන්න. මෙන්න මේක තමයි පැවරුම. දැවල ඇති ස්වාභාවික ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. ඒක විජපත්‍ර ශාක කඳක දක්න ලැබෙන බාහිර ලක්ෂණ දෙකක් ලියන්න. දිවිජපත්‍ර ශාක කඳක දක්න ලැබෙන බාහිර ලක්ෂණ දෙකක් ලියන්න. දැව දෝෂ තුනක් ලියා දක්වන්න. දැව පදම් කිරීමේ ක්‍රම තුන ලියා දක්වන්න. මම මුල්ටින කලාපේ තාක්ෂණ ගුරු උපදේශක W. ප්‍රේමදාස මහත්මයා.